ආයුබෝවන් දරුවනේ, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රුහුණු ගුවන් විදුලි සේවය හා එක්ව ක්‍රියාත්මක කරනු ලබන රුහුණු ගුරු ගෙදර වැඩසටහන සඳහා සහභාගි වන දරුවන් සියලුම දෙනා ඉතාම ආදරයෙන් පිළිගන්නවා. කෘෂි හා ආහාර තාක්ෂණ විෂය දැනුම ඔබට ලබා දෙන්නට අදත් ඔබ හා එක්වන මම මාර පරදු ආදර්ශ කණිටි විදුහලේ WA රේණුකා ගුරුතුමියයි. අපේ දරුවන්ට මතක ඇති අපි පහුගිය සතියේ කතා කළේ පස නිපුණතාවයේ යටතේ පසෙහි කාර්යයන්, පස හැදෙන ආකාරය, පාෂාණ වර්ග, ඒ වගේම පාෂාණ ජීර්ණය වන ආකාරය, භෞතික ජීර්ණය, රසායනික ජීර්ණය, ඒ ජීර්ණයන්ට බලපාන සාධක අපි කතා කරා. මතකයි නේද? ඉතින් දරුවනේ, එදා මතකයේ අලුත් කරගෙන අදත් ඔබේ 10 ශ්‍රේණියේ පෙළ පොතත් අරගෙන මේ කෘෂි හා ආහාර තාක්ෂණ විෂය පාඩමට එකතු වන ලෙස මම නැවත වරක් ඔබට ආරාධනා කරනවා. ඉතින් අද අපේ කතාබහ ආරම්භ කරන්නේ අපි පාංශු පැතිකඩ ගැන. පාංශු පැතිකඩ මොකද දරුවනේ? මේ පාංශු පැතිකඩ කියන්නේ, පාංශු පැතිකඩක් කියන්නේ පස මතු පිට සිට මව් පාෂාණය දක්වා පාංශු කලාප පෙන්නුම් කරන පසේ සිරස් කඩක්. පාංශු කලාප පෙන්නුම් කරන පසේ සිරස් කඩක් තමයි පාංශු පැතිකඩ කියන්නේ. පාංශු පැතිකඩ අපි මෙහිම අර්ථ දැක්වට දර්ශීය පාංශු පැතිකඩක් ලබා ගන්න හරිම අපහසුයි. ඒ වගේ දාර්ශීය පාංශු පැතිකඩක් ලබා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ තමයි මිනිසාගේ බලපෑම් අවම තත්ත්වය යටතේ තියෙන ස්වාභාවික වනාන්තර, තෘණ භූමි වගේ තැන්වලින්. ඔයාලගේ පෙළපොතේ පිටුවංක 40 ඉහළම 3-5 රූප සටහන දැක්වෙන්නේ අන්න ඒ වගේ. අපි කලින් කිව්වා වගේ දර්ශීය පාංශු පැතිකඩක්. දැන් අපි මේ පාංශු පැතිකඩ පිළිබඳව විස්තර හොයමු, බලමු, කතා කරමු. අපි දරුවන්ට පේනව නේද පෙළ පොත්තේ පාංශු පැතිකඩේ රූප සටහනේ කලාප නම් කළ තියෙන ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් ABCR කියලා කැපිටල් අකුරු පේළියක් දර්ශනය වෙනවා, පේනවා. එතකොට මේ දර්ශීය පාංශු පැතිකඩේ ඉහළින්ම තියෙන්නේ O කියන අකුරක්, ඊට යටින් තියෙනවා ඉංග්‍රීසි කැපිටල් A අකුර. අපි O අකුර ගැන කතා කරන්න කලින් A කලාපය ගැන කතා කරමු. A කලාපය කියන්නේ පොළව මතු පිටින් මැති කලාපයට. කැපිටල් A අකුරෙන් පෙන්නලා තියෙන්නේ පොළව මතු පිටින් මැති කලාපය. මේ කලාපයට තවත් නම් තියෙනවා. ඒ තමයි උඩුපස, එහෙම නැත්නම් විශෝධන කලාපය කියලත් මේ කලාපය හඳුන්වනවා. ඒ කලාපය තුල කාබනික ද්‍රව්‍ය බහුලයි. ඕගොල්ලන්ට පේනව ඒකේ වර්ණය ඇඳලා තියෙන්නේ කළු පාටට. මොකද මේ කලාපයේ කළු පාට වෙන්න හේතුව? හේතුව තමයි ශාකවල පත්‍ර ඇතුළු විවිධ ශාක කොටස් දිරාපත් වෙමින් පවතින්නේ මේ කලාපය තුල. ඒ නිසා තමයි මේ කලාපයේ වර්ණය කළු පාට. ඒ වගේම දරුවනේ, ඔය කතා කර ඒ කලාපය මත පැහැදිලිව දැක ගන්න හැකි කාබනික ද්‍රව්‍ය ස්තරයක් තියෙන අවස්ථාවේදී එම කාබනික ද්‍රව්‍ය ස්තරය අපි හඳුන්වනවා O ස්තරය කියලා. බලන්න දරුවනේ, පෙළ පොතේ රූප සටහනේ තද කළු පාට ස්තරය, ඒ කියන්නේ ඒ කලාපයේ උඩ ස්තරය පැහැදිලිව පේනව නේද? ඒ තමයි ඔය අපි කිව්ව කාබනික ද්‍රව්‍ය බහුල ස්තරය, නැත්තම් O ස්තරය. එතකොට පාංශු පැතිකඩේ දැන් අපි යමු B ස්තරය ගැන කතා කරන්න. ඉංග්‍රීසි කැපිටල් B අකුරෙන් දක්වන ස්තරය, නැත්තම් කලාපය. ඒ B කලාපයට අපි කියනවා යටිපස කියලා. තව නමක් තියෙනවා සංචායක කලාපය කියලා කියනවා. ඒ කලාපෙන් හේදිලා පහළට යන ද්‍රව්‍ය තැන්පත් වෙන්නේ මේ B කලාපේ. බලන්න රූප සටහනේ A කලාපයට සාපේක්ෂව B කලාපයේ ඝනකම වැඩි බව පැහැදිලිව පේනවා. දැන් අපි කලාප දෙකක් ගැන කතා කරා පාංශු පැතිකඩේ. අපි දැන් යමු තුන්වෙනි කලාපයේ හෙවත් සී කලාපය ගැන කරුණු හොයන්න. සී කලාපයේ අන්තර්ගත වෙන්නේ මාතෘ පාෂාණය ජීර්ණ වී හටගන්නා මාතෘ ද්‍රව්‍ය. සී කලාපයේ තියෙන්නේ මාතෘ පාෂාණය ජීර්ණ වෙලා ඇතිවෙන මාතෘ ද්‍රව්‍ය. මේ මාතෘ ද්‍රව්‍ය වලින් තමයි සී කලාපය හැදිලා තියෙන්නේ. අපි මීට කලින් ඉගෙනගත්ත A+B කලාප දෙක නිර්මාණය වෙන්න මේ සී කලාපය බලපානවා. සී කලාපේ වැදගත් වෙනවා. AB කලාප නිර්මාණය වෙන්නේ සී කලාපයේ නිසා. එතකොට අපි බලමු පාංශු පැතිකඩේ පහලින් ඇති කලාපය R කලාපය. R අකුරෙන් දක්වලා තියෙන කලාපය. පාංශු පැතිකඩේ මේ කලාපයේ අපි හඳුන්වන්නේ මාතෘ පාෂාණය කියලා. R කලාපේ හඳුන්වන්නේ මාතෘ පාෂාණය කියලා. ඔන්න දැන් අපි පාංශු පැතිකඩේ කලාප හතරම කතා කරලා ඉවරයි. AB, C සහ R කියලා කලාප හතරක් තියෙනවා. එතකොට යම්කිසි පසක දරුවනේ අපි පාංශු ගැඹුර ගැන කතා කරනවා. පාංශු ලක්ෂණ ගැන කතා කරනකොට, භෞතික ලක්ෂණ ගැන කතා කරනකොට පාංශු ගැඹුර ගැන ඔයගොල්ලෝ කතා කරනවා ඉදිරියේදී. මේ පාංශු ගැඹුරට බලපාන්නේ මෙන්න මේ පාංශු පැතිකඩේ අපි කතා කර AB හා C කලාපවල මුළු උස තමයි පාංශු ගැඹුර කියන්නේ. පාංශු ගැඹුරට අයිති වෙන්නේ ABC කලාපවල උස. එතකොට දැන් ඔයාලට තියෙන්නේ මේ රූප සටහන හොඳට අධ්‍යයනය කළා. පාංශු පැතිකඩේ රූප සටහන හොඳට අධ්‍යයනය කළා. මම දැන් කියපු විස්තරයත් එක්කම පාංශු පැතිකඩක රූප සටහනක් අඳින්න හොඳට පුරුදු වෙන්න ඕන. නම් කිරණ ලද රූප සටහනක් අඳින්න හැකියාව ලබා ගන්න ඕන. දැන් අපි පාංශු පැතිකඩ ගැන අධ්‍යයනය කරලා ඉවරයි. ඊළඟට අපි බලමු පාංශු සංඝටක ගැන. පාංශු සංඝටක කොහොමද භෝග වගාවට බලපාන්නේ කියලා. මොනවද දරුවනේ පාංශු සංඝටක කියන්නේ? ඕනම දෙයක සංඝටක කියන්නේ ඒක හැදිලා තියෙන කොටස් වලට සාමාන්‍යයි. එතකොට පාංශු සංඝටක කියන්නේ එහෙනම් පසේ අඩංගු විවිධ කොටස් වලට. මෙතනදී අපි පසේ අඩංගු විවිධ කොටස් ගැන හොඳ අවබෝධයක් ගන්න පෙළ පොතත් උදව්වට ගමු. පෙළ පොතේ පිටු අංක 40 තියෙනවා පාංශු සංඝටක කොටස් කරලා දක්වපු සටහනක්. දැන් පොත ළඟනේ බලන්න පුළුවන්. මෙතෙන්දී පාංශු සංඝටක ප්‍රධාන වශයෙන් කොටස් 4කට වෙන් කරලා තියෙනවා. අපිට වෙන් කරන්න පුළුවන් මේ විදිහට ප්‍රධාන කොටස් 4කට. එකක් තමයි ඝන ද්‍රව්‍ය. පාංශු වාතය. පාංශු ජලය හා පාංශු ජීවීන්. ඔන්න ඔය ටික තමයි පසේ ප්‍රධාන සංඝටක 4. මේ ප්‍රධාන සංඝටක 4න් ඝන ද්‍රව්‍ය කියන සංඝටකය නැවත කොටස් 2කට බෙදලා තියෙනවා. බෙදෙනවා පාංශු ඛනිජ හා පාංශු කාබනික ද්‍රව්‍ය කියලා. සංඝටක 4යි ඝන ද්‍රව්‍ය කියන සංඝටකය නැවත කොටස් 2කට බෙදෙනවා පාංශු ඛනිජ හා පාංශු කාබනික ද්‍රව්‍ය කියලා. එතකොට අපි ඊළඟට පසක මේ පාංශු සංඝටක අපි දැනගන්න ඕන. මේ පසක මේ පාංශු සංඝටක කොයිතරම් ප්‍රමාණයක් භෝග වගාවට සුදුසු තත්වයක තියෙන පසක තියෙන්න ඕනද කියලා. භෝග වගාවට සුදුසු පසක තිබිය යුතු. අපි මේ කතා කරපු පාංශු සංඝටක වල ප්‍රතිශත ගැන අවබෝධයක් අපි ලබා ගන්න ඕන. අන්නේ අවබෝධය ලබා ගන්න තමයි ඔයාලට 40 වෙනි පිටුවේ පෙළ පොතේ 40 වෙනි පිටුවේ 3-6 කියන රූප සටහන දක්වලා තියෙන්නේ. එතන තියෙනවා වෘත ප්‍රස්ථාරයක්. 3-6 රූපයේ වෘත ප්‍රස්ථාරයක් තියෙනවා. අපි පසේ තියෙන ඕන වාතය, ජලය, ඛනිජ සහ කාබනික ද්‍රව්‍ය පිළිබඳ ප්‍රතිශත පිළිබඳ අවබෝධයක් ලබා ගන්න මෙන්න මේ වෘත ප්‍රස්ථාරය දැන් අධ්‍යයනය කරමු. අපි ඒ වෘත ප්‍රස්ථාරයට අනුව අපිට පේනවා අපි පාංශු සංඝටකයක් ලෙස කතා කරපු පාංශු වාතය හා ජලය පසක තියෙන්න ඕන 125 බැගින්. ජලය 125යි වාතය 125 බැගින්. ඒක පේන ප්‍රස්ථාරයේ. හැබැයි ප්‍රස්ථාරයේ ජලය හා වාතය වෙන් කිරීම පෙන්වන රේඛාවේ වෙනසක් පේනවා. ඔයාලට එක පේනව නේද රේඛාව දෙපැත්තට ඇදුණු ස්වභාවයක් තියෙනවා. මේ වෙනසින් අපිට තේරුම් ගන්න තියෙන්නේ පසක ජලයේ 125ට වඩා අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් පොඩි ප්‍රමාණයක්. එහෙම වුණොත් ඒ අඩුව හෝ වැඩිව වෙනස පුරවන්නේ කවුද? වාතය. ඒ දෙන්න හරි සහයෝගයෙන් ඉන්න බවයි මේ පෙන්වන්නේ. හරි නේද? පිළපොතේ උත්තර ප්‍රස්ථාරයේ බැලුවට පස්සේ දැන් ඔන්න ජලයේ 125යි වාතයේ 125යි තියෙනවා. තියෙන්න ඕන. මේක නිශ්චිතම නෑ. ඒක වෙනස් වෙන්න පුළුවන් බව තමයි මේ පෙන්නලා තියෙන්නේ. එතකොට තව 150ක් ඉතුරු වෙලා තියෙන ඍතු ප්‍රස්ථාරයට අනුව. ඉතුරු වෙලා තියෙන 150න් බලන්න 145ක්ම නතු කරගෙන තියෙන්නේ. අයිති කරගෙන තියෙන්නේ කවුද? පසේ තියෙන බලවතා. කවුද? කණිජ. පැහැදිලිව පේනවා. පසේ වැඩිපුරම තියෙන කණිජ. ඉතුරු 105 තමයි තියෙන්නේ කාබනික ද්‍රව්‍ය. ඊයට ඉතුරු 105 තමයි තියෙන්නේ කාබනික ද්‍රව්‍ය. දැන් හරි. ඔන්න ඔය ප්‍රමාණයෙන් පසක තියෙනවා නම් අපිට පුළුවන් ඒ පසේ හොඳට භෝග වගා කරන්න. හොඳින් භෝග වැවෙනවා. එතකොට අපි මෙන්න මේ පසේ තියෙන විවිධ වාතය, ජලය, ඛනිජ කියන විවිධ සංඝටක භෝග වගාවට ගැලපෙන ආකාරය ගැන තමයි මේ ප්‍රස්ථාරය ඉගෙන ගත්තේ. අපි දැන් බලමු මෙතෙක් වෙලා අපි දැන් කතා කරා පසේ වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ පසේ ඛනිජ කියලා. අපි දැන් ඛනිජ ගැන විස්තරාත්මකව දැනගන්න ඕන. මොනවද මේ ඛනිජ? ඛනිජ මොකද කරන්නේ පසේ ඉඳගෙන? අන්නේ ගැන. එතකොට ඔයාලට මතක ඇතිනේ ඛනිජ කියන්නේ පාෂාණ ජීර්ණයෙන් ලැබෙන විවිධ විශාලත්වයෙන් යුත් පාංශු ඝන කොටස්. පාෂාණ ජීර්ණයෙන් ලැබෙන දෙයක් තමයි මේ ඛනිජ කියන්නේ. ඛනිජ විස්කම්භය අණුව ආකාර තුනයි. සාමාන්‍ය විවහාරයට වර්ග කරන විදිහට ඛනිජ වර්ගීකරණය අපි ආකාර තුනයි. මේක හැමෝම දන්න විදිය. වැලි, මැටි, රොන් මඩ. එහෙම වුණාට අන්තර්ජාතික පාංශු විද්‍යා සංගමය ඛනිජ වර්ගීකරණය කළ තියෙනවා විස්කම්භය අණුව කොටස් පහකට බෙදලා. ඒ තමයි මැටි, රොන් මඩ, සියුම් වැලි, රළු වැලි, බොරළු කොටස් පහයි. මේවායි විස්කම්භය අණුව ගත්තහම කුඩාම ඛනිජ අංශුව වෙන්නේ මැටි අංශුව. මැටි අංශුව විශාලත්වය මිලිමීටර් 0.01.02ට වඩා කුඩායි. මේ අන්තර්ජාතික පාංශු විද්‍යා සංගමයේ වර්ගීකරණයට අනුව විශාලම ඛනිජ අංශුව වෙන්නේ බොරළු. බොරළු අංශු විස්කම්භය මිලිමීටර් 2කට වඩා විශාලයි. මිලිමීටර් 2කට වඩා විශාලයි. පෙළ පොතේ පිටු අංක 41 විස්කම්භය අණුව ඛනිජ වර්ගීකරණය පැහැදිලිව පෙන්නලා තියෙනවා දරුවනේ. මිලිමීටර් ප්‍රමාණයන් සමගම කුඩාම අංශුව මැටි, ඊළඟට මැටි වලට වඩා විශාලයි රොන් මඩ වලට වඩා විශාලයි සියුම් වැලි වලට වඩා විශාලයි රළු වැලි වලට වඩා විශාලයි බොරළු. ඉතින් දරුවනේ, පාඩම අවසානයේ පෙළ පොතත් උදව් කරගෙන මේ ඛනිජ වර්ගීකරණය පිළිවෙලට මිලිමීටර් ප්‍රමාණයන් සමගම ලියන්න හැකියාව ලබා ගන්න ඕන. මතක තියා ගන්න ඕන මේක ලියලා හුරු වෙන්න ඕන, පුරුදු වෙන්න ඕන. ඉතින් අපි බලමු මෙච්චර විශාල ප්‍රමාණයක්, ඒ කියන්නේ පසේ ලොකු ඉඩක් අරගෙන ඉන්න ඛනිජ මොනවද පසට කරන්නේ කියලා. අපි කිව්වා පසේ තියෙන ඛනිජ වලින් කුඩාම අංශුව තමයි මැටි අංශුව. මේ මැටි අංශුව හරිම ක්‍රියාශීලී. ඒ නිසා එයාගේ ක්‍රියාශීලී බව නිසාම එයාට පුළුවන් ශාකවලට අවශ්‍ය පෝෂක විශාල ප්‍රමාණයක් ආරක්ෂා කළ තියාගන්න, අල්ලලා තියාගන්න, හේදිලා යන්න නොදී තියාගන්න පුළුවන්. ලොකු වැඩක් මේ කරන්නේ එතකොට මැටි අංශුව. ඒ වගේමයි ජීර්ණය වන ඛනිජ කොටස් මගින් ශාක පෝෂක සපයනවා. මේ ඛනිජ ජීර්ණය වීම මගින් පසර ශාක පෝෂක සපයනවා. මෙන්න මේව තමයි ඛනිජවල වැදගත්කම්, නැත්නම් ඛනිජ පසට කරන උදව්. ඉතින් දරුවනේ අපි පසේ තියෙන හිනම් තවත් ඝන ද්‍රව්‍යයක් වෙන කාබනික ද්‍රව්‍ය ගැන දැන් කතා කරමු. ඝන ද්‍රව්‍ය එකක් දැන් කතා කරා පාංශු ඛනිජ. තවත් ඝන ද්‍රව්‍යයක් තමයි කාබනික ද්‍රව්‍ය කියන්නේ. බලමු අපි කාබනික ද්‍රව්‍ය අර්ථ දක්වන්නේ මෙන්න මේ විදියට. පසෙහි තියෙන ජීර්ණේ නෝ. ජීර්ණේ වෙමින් පවතින. හා ජීර්ණිය වූ. ශාකහා සත්ව කොටස් අපි කියනවා කාබනික ද්‍රව්‍ය කියලා. කාබනික ද්‍රව්‍ය වියෝජනයේ අවසාන ඵලය තමයි හියුමස් කියලා අපිට ලැබෙන්නේ. හියුමස් ඔයගොල්ලෝ දැකලා තියෙනවා මොන පාටද කළු පාටට පෙන්눔 කරනවා. එතකොට භෝග වගාවේදී මේ කාබනික ද්‍රව්‍ය දැන් මේ වර්තමානයේ මේ කාබනික ද්‍රව්‍ය ගැන අපි හරියට කතා කරනවා. කාබනික පොහොර භාවිතා කරන්න යොමු වෙන්න. මේක නිසා අපි මේක ගැන හොඳටම අවබෝධ කරගන්න ඕන. කාබනික ද්‍රව්‍යවල වැදගත්කම් ගැන හොඳට තේරුම් ගත්තොත් අපිත් පෙළඹෙනවා පසර කාබනික පොහොර දාන්න. මේ කාබනි භෝග වගාවේදී කාබනික ද්‍රව්‍ය විශාල සේවයක් කරනවා. ඒ සේවයේ තමයි අපි වැදගත්කම් කියලා කතා කරන්නේ. ඔයාලා දන්නවද පසේ තියෙන කුඩා පස් අංශු එකට සම්බන්ධ කරලා පස් කැටිති හදන්නේ කවුද කියලා? ඒ තමයි මේ කාබනික ද්‍රව්‍ය. එතකොට කාබනික ද්‍රව්‍ය පසක නැත්තම් පසේ තියෙන අංශු තනි තනියම තැන් තැන් වල උයේ ඉන්නවා. එතකොට වර්ෂාවට සුළඟට ගසාගෙන යනවා. පස කාදණය යනවා. පස නිසරු වෙනවා. එහෙනම් කාබනික ද්‍රව්‍ය තමයි මේගොල්ලෝ එකතු කරන යදම පුරුක එක් මේ පුරුක් එකතු කරන මහා මෙහෙයක් කරන සංඝටකය කාබනික ද්‍රව්‍ය. ඒ නිසා කාබනික ද්‍රව්‍ය පසක තියෙනවා නම් ඒ පස හරි සරුයි. කාබනික ද්‍රව්‍ය මගින් පසේ ජලය රඳවා ගැනීම හැකියි. මේ කාබනික ද්‍රව්‍ය වලට පුළුවන් ජලය උරා ගන්න. කොම්පෝස්ට් වලට, වියලි ගොම වලට, සත්ව අවශේෂ වලට පුළුවන් ජලය අවශෝෂණය කරන්න. ඒකත් පසට වටිනවා. ඒ වගේමයි ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක රඳවා ගන්නත් පුළුවන් මෙයිට. කාබනික ද්‍රව්‍ය වලට පෝෂක රඳවා ගන්න පුළුවන්. ඒ වගේමයි පාංශු ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය උපස්තරයක් තමයි කාබනික ද්‍රව්‍ය. ඕගොල්ලෝ බලන්න පරිසරයේ කාබනික ද්‍රව්‍ය තියෙන තැනක තමයි සුද්ධ ජීවීන් බහුල වෙන්නේ. කාබනික ද්‍රව්‍ය දිරාපත් කිරීම තමයි ඒගොල්ලන්ගේ කාර්යය. ඒක තමයි ඒ උපස්තරයක් විදියට ක්‍රියාත්මක වෙනවයි කියලා අපි කියන්නේ. කාබනික ද්‍රව්‍ය බහුලව තියෙනකොට පස කළු පාටයි. කළු පාට පසට වැඩි තාප ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න පුළුවන් දරුවනේ. එතකොට බීජ පරවණයේදී මේක ඉතාම වැදගත් වෙනවා. ඒ වගේමයි කාබනික ද්‍රව්‍ය බහුල වීමෙන් පසේ ජල වහනයක් දියුණු වෙනවා. ඔන්න ඔය වගේ ලොකු කාර්යභාරයක් කරනවා පසට කාබනික ද්‍රව්‍ය. ඊළඟට අපි බලමු පසේ තවත් සංඝටකයක් ගැන. පසේ තියෙන ඝන ද්‍රව්‍ය ගැන කතා කරා. ඒ කියන්නේ කාබනික ද්‍රව්‍ය සහ ඛනිජ ගැන කතා කරා. අපි ඊළඟට යමු තවත් සංඝටකයක් වෙන පංසු වාතය ගැන. පස්සංශු අතර රැඳිලා තියෙන වාතයට තමයි අපි පංසු වාතය කියන්නේ. පස්සංශු අතර අවකාශ වර්ග දෙකක් තියෙනවා. පස්සංශු අතර අවකාශ වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ හිදැස්. ඒ අවකාශ වලට අපි කියනවා පස්සංශු අතර තියෙන සියුම් අවකාශ වලට කියනවා සුද්ධ අවකාශ කියලා. පස්සංශු අතර තියෙන මහා හිදැස් වලට කියනවා මහා අවකාශ කියලා. කළු පසක මහා අවකාශ වැඩි. ඒ කියන්නේ වැලි බොරළු පස්වල මහා අවකාශ වැඩි. සියුම් පසක සුද්ධ අවකාශ නැත්තම් සියුම් අවකාශ වැඩි. පසෙහි වාතය හා ජලය තියෙන්නේ මෙන්න මේ අවකාශවල. පසකට ජලය දානකොට මේ අවකාශ තුල ඇති වාතය ඉවත් වෙනවා. ඔගොල්ලෝ මේක ප්‍රායෝගික දන්නවා. වියලි පස් කුට්ටියකට පුස් කුට්ටියක් ජල බීකරයකට දැම්මට පස්සේ වායු බුබුලු පිට වෙනවා. අන්න අවකාශවල තිබිච්ච වාතය ඉවත් වෙලා ඉතින්ද ජලය කියන නිසා තමයි ඒ අපිට පේන්නේ. ඒ වගේම දරුවනේ පාංශු වාතයේ සංයුතිය ගත්තොතින් වායුගෝලයේ සංයුතියට වඩා වෙනස්. පාංශු වාතයේ සංයුතිය වායුගෝලයේ සංයුතියට වඩා වෙනස්. වායුගෝලය හා සැසඳීමේදී පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සාපේක්ෂව වැඩි. වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට වඩා පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඩ් සාපේක්ෂව වැඩි. මේ පාංශු වාතයේ ඔක්සිජන් සාපේක්ෂව අඩුයි. අපි බලමු එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා. ශාක මුල් ඒ වගේම පසේ ඉන්න ජීවීන් ශ්වසනය කරනවා. ශ්වසනය කරන්න ගන්නේ ඔක්සිජන් වායුව. එතකොට පසේ තියෙන ඔක්සිජන් වායුව අඩු වෙනවා. පාංශු ජීවීන් සහ ශාක මූල් දෙකොල්ලොම ශ්වසනයේදී පිට කරන්නේ මොනවද? අපි වගේම කාබන් ඩයොක්සයිඩ් වායුව. එතකොට කාබන් ඩයොක්සයිඩ් වායුව පසේ වැඩි වෙනවා. වායුගෝලයේදී වෙන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රභා සංශ්ලේෂණයට යොදා ගන්නවා. පස තුලදී පාංශු වාතයේ පහසුවෙන් සංසරණය වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පාංශු වාතයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙන්නේ. සංසරණයක් සිද්ධ වෙන්නේ නැහැ වායුගෝලයේ වගේ. ඉතින් දරුවනේ පාංශු වාතයත් භෝග වගාවට ඉතාමත් වැදගත් වෙනවා, සේවයක් කරනවා. සියලුම පාංශු ජීවීන්ට ශ්වසනය කරන්න වාතය ඔක්සිජන් ලබා දෙන්නේ පසේ. පාංශු වාතයෙන් තමයි මේ ටික කරන්නේ. ඒ වගේමයි බීජ පරෝහණයට, ශාක මූල වල ශ්වසනයට ලබා ගන්නෙත් පසේ තියෙන ඔක්සිජන් වායුව. ඒ වගේම පාංශු ජීර්ණයටත් වාතය අවශ්‍ය වෙනවා. ඒව ලබා ගන්නෙත් මේ පසේ තියෙන වාතයෙන්. ඉතින් අපි දැන් පාංශු සංඝටක විදියට ඉගෙන ගත්ත ඝන ද්‍රව්‍ය ගැන, පාංශු වාතය ගැන කතා කරා. අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ පාංශු ජලය ගැනයි. ඉතින් පුතේ අද අපි පොඩ්ඩක් මතක් කරමු, මෙච්චර වෙලාවක් මේතක් වෙලා අපි කතා කරපු දේවල් පොඩ්ඩක් මතක් කරමු. අපි කතා කරා නේද මුලදිම පාංශු පැති කඩ ගැන, කාබනික ද්‍රව්‍ය පාංශු පැති, ඊළඟට පාංශු සංඝටක නේද, සංඝටක වලින් කාබනික ද්‍රව්‍ය, කාබනික ද්‍රව්‍ය වැදගත්කම්, අන්තර්ජාතික පාංශු විද්‍යා සංගමයේ පාංශු වර්ගීකරණය, ඊළඟට පාංශු වාතයේ වැදගත්කම්, මේ හුඟක් දේවල් කතා කරා. අපි අද මේ කතා කරපු විශේෂ කරුණු වැදගත් වන්නේ ඔයාලට අපි ලබා දීලා තියෙන අටවෙනි පැවරුමට පිළිතුරු සපයන්න. ඉතින් දරුවනේ මේ පෙළ පොතත් උදව් කරගෙන මේ විශේෂ කරුණුත් මතකේ තියාගෙන අටවෙනි පැවරුමට පිළිතුරු සපයලා ඔගලගේ ගුරුතුමා හමු වෙච්ච දවසක ඒව සාකච්ඡා කරන්න, වැරදි අඩුපාඩු හදාගන්න. මේ පාඩම තුලින් සාමාන්‍ය පෙළ විභාගෙට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් වෙනවා. සාමාන්‍ය ප්‍රශ්න 4ක 5ක අවුරුද්දකට එන අවස්ථා තියෙනවා. ඒ නිසා මේ පාඩම හොඳින් අවබෝධ කරගන්න තවදුරටත් පෙළ පොත කියවලා. ඉතින් මේ අපිට ලැබල අපේ දරුවනේ අපට අද පාඩමට ලැබී ඇති ගුවන් කාලය නිමා වෙන්නයි මේ යන්නේ. එහෙනම් තවත් සතියකින් යලිත් වරක් පස පාඩම තුලින් අපි හමු වෙමු. එතෙක් ඉතාම පරිස්සමින් සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙමින්, තම අධ්‍යාපන කටයුතු වලට වැඩි කාලයක් යොදවමින් නිවසට වෙලා කල් ගෙවීම තමයි ඉතාම සුදුසු වෙන්නේ මේ කාලේ අපේ දරුවෝ. එහෙනම් හැම දිනාටම සුවපිරි දවසක්. ආයුබෝවන්.